හොඳයි, ගෞරවනීය ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡාවත් සමගයි මුණ ගැහෙන්නේ. ඉතින් අද දවසේ කරන්න බලාපොරොත්තු වෙන්නේ යෝගාවචර යෝගාශ්‍රමීය කතිකාවත හෝ එහෙම නැත්නම් දිනචරියාව මතක් කරගන්නවා. ඊට පස්සේ සංගීත සූත්‍රය මුල් කරගෙන යම් සාකච්ඡාවක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද 15 තවත් වැඩසටහනක් පැවැත්වෙන නිසා අපි පැයකට වගේ මේක සීමා කරන්නත් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මම ආරාධනා කරනවා විද්‍රෝහංශ ස්වාමීන් වහන්සේට දවසට නියමිත කතිකාවත හෝ යෝගාශ්‍රමීය දිනචරියාව මතක් කරන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්ස. යෝගාවචර දිනචරියාව.
හොඳයි.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සුමිහිරි නිවන් සැපතින් සැනසෙනු කැමති දිවි පුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදුකර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදිවීම නොගිලන් සෑම දෙනාගේ සිරිත විය යුතුය. අවදියෝ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හි යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු උවටැන, ඇදුරු උවටැන, ගිලන් වැඩිහිටි උවටැන යන ආදියෙහි සුදුසු කල්හි යෙදී රිසිනම් හීල් දන් කිස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළිදෙගුම් බවුන් ඈ නියත කිසෙහි යෙදී පිඬු සඳහා gediya දෙවීමට පළමු පිරිසුදු පැනින් දෙවු පාත්‍රය තවිකයෙහිලා තැම්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතය සඳහා gediy හැඬ වූ කල තෙරුවන් පුදා පාසියුරු දරා කමඨහන් ගත් සිටින් නියමිත තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමඨහනින් යුතුව පිඬු පිනිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමඨහන් නොහැර ආ යුතුය. බොජුන්හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හි යෙදී පිරිවැහුම් පිරිවැසුම් නැතොත් ඊතුරු කාලයද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස 5ට පමණ වත්පිළිවෙත්හි යෙදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලම්පස කිස සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරුවහන බණක් නැතොත් කමඨහනින් කල්ගෙවා අලුයමට පෙර අවදි වෙමි සනිටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩකිරීමට අදිෂ්ඨාන කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍යසම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්මදේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහි නුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහි දී ශාන්ත දාන්ත පැවැත්ම සාරූප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිදිනසේ එහි යෙදී යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීබන්ට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. ඒහින් අත්‍යවශ්‍යක කිසක් නැතොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන ශුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුයකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැම්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැම්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළ වන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඩලීමට සමතකු විය යුතුය. බහැර පිරිසුදුව නිතර රැකගනිමින් දසධම්ම සුත, ආකංකේය සුත ආදී දසධම්ම සූත්‍ර, ආකංකේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කිහිප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකෝ පැමිණෙන පැවිදි පින්වතුනට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවාසාරහ නොවන්නන් හා ගැටීම ගුණ පරිහානියට හේතුවන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් එය යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණීය ඉක්මව කෙරෙන ලියුම් ගනුදෙනුද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අත්හැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ග්‍රහණ ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. ඒහින් එය ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි.
හොඳයි, ඉතින් අපි මතක් කරගත්ත යෝගාවචර දිනචරියාව. ඉතින් මේ විදිහට ඒ කාලිතින් මාතර ශ්‍රී ඥානාරාම සාමණේර වහන්සේ දිනචරියාව සකස් කරලා තියෙනවා මුළු යෝගාශ්‍රම සංස්ථාවටම. ඉතින් අපි ටික ටික ඒවට අනුගත වෙන්න, ඒවා අනුව හැසිරෙන්න, ඒවා අනුව පිළිපදින්න උත්සාහන්ත වෙන්නයි තියෙන්නේ. ඉතින් අපිට ඊළඟට අද මාතෘකාව සපයා ගන්නවා සංගීති සූත්‍රයේ පංචක නිපාතයෙන්. ඉතින් අදට නියමිත කොටස නැවතත් මතක් කළා සාකච්ඡාවට මාතෘකාව සපයන්න කියලා මම විදුරන් සානාතර ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, දීඝනිකායේ පාටික වර්ගයේ සංගීත සූත්‍රයේ පංචක නිපාතේ 394 පිටුවේ 11 වෙනි අංකය. අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන පංච ධම්මා සම්ම දක්ඛාතා තත්ත සබ්බේ හේව සමග්ගයි තබ්බං න විවදි තබ්බං යත ඉදං බ්‍රහ්මචරියං අද්දනියං අස්ස චිරට්ටිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කත මේ පංච. එවෙත්නි දන්නා දක්නා අරිහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද පංච ධර්ම කෙනෙක් ඇත. යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවැත්විය හැකි වන්නේද, බොහෝ කලක් සිටිය හැකි වන්නේද, එසේ වනු පිණිස එහි තොප සියලු දෙනාම විසින් සමග ගැයිය යුතු, විවද නොකළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. කවර පංච ධර්ම කෙනෙක්ද යත් අනාගාමිනෝ අන්තරා පරිනිබ්බායි, උපහච්ච පරිනිබ්බායි, අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි, උද්දං සෝතෝ අකනිට්ඨගාමි. අනාගාමීහු පස් දෙනක අන්තරා පරිනිබ්බායි වරහන් ඇතුලේ ආයු කාලයේ මැදක්ද නොයික් මැ අතරදීම රහත් බවට පැමිණියේය. උපහච්ච පරිනිබ්බායි වරහන් ඇතුලේ ආයු කාලයේ මැද කොටස ඉක්මවැ රහත් වූයේය. අසංකාර පරිනිබ්බායි වරහන් ඇතුලේ වෙහෙස නැතිව සුවසේ රහත් වූයේය. සසංකාර පරිනිබ්බායි වරහන් ඇතුලේ උත්සාහ ඇතිව වෙහෙසී රහත් වූයේය. උද්ධං සෝත අකනිට්ඨගාමි වරහන් ඇතුලේ අවිහය පටන් කොට සතර බඹලෝ ඉක්මව අකනිට්ඨාවට ගොස් රහත් වූයේය.
හොඳයි, ඉතින් අද සෑහෙන ගැඹුරු මාතෘකාවක් තියෙන්නේ මේ කෙලින්ම අනාගාමී තත්ත්වය ගැන කතා කරන්නයි තියෙන්නේ. හොඳයි, ඉතින් ඇතර මෝකට එන්නේ කලින් අපිට කතා ගන්න වෙනවා පොඩ්ඩක් විපස්සනාවක් ගැන. ඊට පස්සේ සෝවාන්, සකදාගාමි පහු කළා තමයි ඉතින් අනාගාමි වෙන්න තියෙන්නේ. ඉතින් මේවා ගැන විස්තර යම් යම් සූත්‍රවල සඳහන් වෙනවා. එක එක පුජ්ජලින් වශයෙන් හඳුන්වගෙන තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් සංඝරත්නය වන්දනා කරද්දි ආර්ය අෂ්ටාංගික පුජ්ජල සංඝරත්නය කියලා කියනවා. දැන් එහෙම කියද්දි සෝවාන් ඵලය ගැන කතා කරාම නැත්නම් සෝතාපන්න ඵලය ගැන කතා කරනකොට ඒක දෙකක් ගැන කතා කරනවා. සෝතාපන්න ඒ මාර්ගයට පැමිණි කෙනා, නැත්නම් මාර්ගස්ථ කෙනා, ඊට පස්සේ පලස්ථ කෙනා. සකදාගාමි මාර්ගස්ථ කෙනා, පලස්ථ කෙනා. ඊට පස්සේ අනාගාමි මාර්ගස්ථ කෙනා, පලස්ථ කෙනා. ඊළඟට අරිහත් මාර්ගස්ථ කෙනා, අරිහත් ඵලයටපත් වූ කෙනා. ඉතින් එතකොට දැන් මේ මට්ටමේදී අතර මේ අනාගාමි වීම ගැන කතා කරද්දී මෙතෙන්දී අනාගාමි වෙලා අනාගාමි මට්ටමින් අරහත්ත්වයටපත් වීම තමයි මේ වර්ගීකරණය සඳහා පාදක කරගෙන තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් මෙහි අපි තුමු මේ මනුස්ස ලෝකේ කවුරු හරි කෙනෙක් අනාගාමි වුණා, හැබැයි රහත්ුනේ නැහැ. ඉතින් එයා එතකොට ගිහිල්ලා උපදින්නේ කොහෙද? ඈ, සුද්ධාවාසවල. අන්න හරි. සුද්ධාවාස කීයක් තියෙනවද? සුද්ධාවාස පහක් තියෙනවා. සුද්ධාවාස පහක් ගැන දහමේ සඳහන් වෙනවා අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට සුද්ධාවාස පහක්, සුද්ධාවාස බ්‍රහ්ම ලෝක. ඒ කියන්නේ ඇත්තටම දැන් අපි හැමෝම ගත්තාම මේ කිසිසේත්ම නොගිය තැනක් තමයි ඔය සුද්ධාවාස බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ. දැන් අනිත් බ්‍රහ්ම ලෝක වලට ගිහිල්ලා තියෙන්න පුළුවන්. අපේ සංසාර ගමන එච්චරට දිගයි. ඉතින් සමහර ලාවට අපි මනුස්ස ලෝකෙදී ධ්‍යාන වඩලා ඉතින් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් බ්‍රහ්ම ලෝකවල උපදින්න ඉඩ ඇති. උපදින්න ඇති ඉතින්. ඉතින් ඒ වෙලාවේ කල්ප ගණන් ඉන්නත් ඇති. හැබැයි ඉතින් ආයිත් කැරකිලා ඒ ධ්‍යාන ශක්තිය නිමිදුනට පස්සේ ඊළඟට ඉතින් ආයිත් එනවා එක්කෝ දිව්‍ය ලෝකයකට එක්කෝ මනුස්ස ලෝකයකට. ඉතින් දිව්‍ය ලෝකේ ඉඳන් අපායට යන්න ආයි පුළුවන්. මනුස්ස ලෝකේ ඉඳන් අපායට යන්න පුළුවන්. හැබැයි බ්‍රහ්ම ලෝකේ ඉඳන් කෙලින්ම අපායට යන්නේ නැහැ කියනවා. එතකොට ඉතින් බ්‍රහ්ම ලෝකයට ගියත් වැඩක් නැහැ. අපි අර ආශ්‍රවයන් ඡය වෙලා නැත්තම් එහෙම නැත්තම් සංයෝජන ප්‍රහාණය කරගෙන නැත්තම් ඉතින් එතකොට අපිට ආයිත් එන්න සිද්ධ වෙනවා. මහත්තුරු පොඩ්ඩක් මේ පැත්තට ආවන්න ලෙසි. ඔව්. ඉතින් එතකොට මේ ඉතින් බ්‍රහ්ම ලෝක වලට ඉතින් ඒ නිසා යන්න සෑහෙන්න ඔය Hindu යෝගීන් එහෙම උත්සාහ කරනවා. ඉතින් ඒගොල්ලෝ ධ්‍යාන භාවනා වඩනවා, විවිධ ධ්‍යාන භාවනා වල යෙදෙනවා. ඉතින් එදිලා විවිධ සමාධි අත්පත් කරගෙන ඒව හරහා බ්‍රහ්ම ලෝක වලට යනවා. ඉතින් බෞද්ධයොත් ධ්‍යාන භාවනා වල යෙදෙනවා. ඉතින් ඒ හරහා ඉතින් ඕනනම් බ්‍රහ්ම ලෝක වලට යන්නත් ඉඩ තියෙනවා. නමුත් ඉතින් මේ කතා කරපු පහට නම් කිසිසේත්ම යන්න බෑ නේද? මේ අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ඨ කියන මේ පහට කිසිසේත්ම අපි කවදාවත්ම ගිහිල්ලා නැහැ. ඉතින් එතකොට මෙන්න මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වලට යෑම සුවිශේෂයි ඇත්තරම මේ අනාගාමී ආරයන් වහන්සේලාට. අනිකුත් කාටවත් ඉතින් යන්නත් බෑ. ඉතින් එතකොට මේ වලට ගිහිල්ලා ඉපදිලා තමයි උන්වහන්සේලා එතකොට අරහත්වය සාක්ෂාත් කරන් තියෙන්නේ. ඉතින් ඒක පාදක කරගෙන තමයි ඇත්තරම මේ වර්ගීකරණය කළා තියෙන්නේ. දැන් ඊට කලින් ඇත්තරම දැන් සෝතාපන්න මට්ටම ගැන කතා කරනවා නම් ඒකේ අවස්ථා තුනක් පෙන්නනවා. නැත්තම් ඒකේ වර්ගීකරණයක් ඒකෙත් එනවා. ඒකේ එනවා සත්තක්කත්තු පරම කියලා එකක්. ඊට පස්සේ කෝලංකෝල කියලා එකක් එනවා. ඊට පස්සේ ඒක බීජී කියලා එකක් එනවා. ඒ විදිහට වර්ගීකරණයක් එනවා. ඒකත් ඇත්තරම එතනත් විශේෂත්වයක් තියෙනවා. දැන් සත්තක්කත්තු පරම කියන වර්ගීකරණයේදී එයා මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය ඇතුළු ඒ යම් ආත්ම භව හතක් ඇතුළතදී සංසාරය අවසන් කරන නැත්නම් රහත් වෙනවා කියලා තමයි ඒ වර්ගීකරණයක් කරන්නේ. ඒ ඇවිල්ලා සත්තක්කත්තු පරම කියන සෝවාන් තැනත්තා ආරයන් වහන්සේ. ඊට පස්සේ තව එනවා කෝලංකෝල කියලා මාට මතක විදිහට දෙකක් හෝ තුනක් ආත්ම භව දෙකක් හෝ තුනක් මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝකයේ ඇතුළු ඒ කාම භූමියේ සැරිසරනවා. සැරිසරලා තමයි අරහත්වයට පත් වෙන්නේ. ඊට පස්සේ ඒක බීජී කියන කෙනා එකපාරයිලු වෙන්නේ. ඒකපාරක් ඇතුළතදී මේ අතරම අරහත්වයට පත් වෙනවා කියලා කියනවා. ඒ බැලුවාම ඉතින් අර සෝතාපන්න පුජ්‍යලයන් අතරත් විශේෂත්ව තියෙනවා. නැත්තම් විශේෂ හැකියාවන් තියෙන පිරිස් ඉන්නවා. ඉතින් ඇතම් කෙනෙක් ඉක්මනටම වැඩේ ඉවර කරගන්නවා, රහත් වෙනවා. ඇතම් කෙනෙක් ටිකක් ඊට වඩා මේ භවයේ සැරිසරනවා. තවත් කෙනෙක් උපරිම වශයෙන් භව හතක් සැරිසරනවා කියලා එහෙම තමයි ඉතින් සාමාන්‍ය මේ කතා කරන්නේ. ඉතින් එතකොට කියන්න බලන්න මේ සංයෝජන කීයක් තියෙනවද ඔක්කොම? 10යි. එතකොට සංයෝජන 10න් මේ මුල් සංයෝජන පහට අපි කියනවා ඕරම් භාග්‍ය සංයෝජන කියලා. ඊට පස්සේ අග තියෙන සංයෝජන පහට අපි කියනවා උද්දම් භාග්‍ය සංයෝජන කියලා. එතකොට සෝතාපන්න මට්ටමේදී කීයක් නැති වෙනවද? තුනක් නැති වෙනවා. ඔව් තුනක් නැති වෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, වරාමාස කියලා. ඉතින් හරි ලේසියි කියන්න නම්. උත්තර දෙන්න නම් හරි ලේසියි. දුරු කරගන්න නම් අමාරුයි. ඉතින් මට අග්ගාල ඉතින් දහම් පාසලේ ළමයිනුත් ඉතින් ඔවා කියනවා. ඉතින් මෙච්චරක් සංයෝජන 10ක් තියෙනවා. පහක් ඕරම් භාගයේ, පහක් උද්දම් භාගයේ, තුනක් නැති වෙනවා සෝවන්නනකොට. අරකද මේකද කියලා ඉතින් අඩ කාර්ය වගේ ලකුණු 10 ගන්නවා ඉතින් ලියලා. ඉතින් ඔවා දුරු කරන එක තින් තනිකරම ප්‍රතිපදාවක් කරහා ගිහිල්ලා කළ යුතු වැඩක්. ඒකයි ඉතින් මහන්සියෙන් අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ විදිහට අපිටම දැන් යම්ස කෙනෙක්ගේ සෝතාපන්න මට්ටමටපත් වුනහම ඒ මුල සංයෝජන තුන සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස කියන තුන තමයි නැති වෙනවා කියලා කියන්නේ. ඉතින් එතකොට ඒවැයේ නැති වුණාට නමුත් අර ඕරම් භාගයේ තව දෙකක් ඉතිරිලා තියෙනවා නේද? උද්දම් භාගයේ පහම තියෙනවා. එතකොට ඕරම් භාගයේ දෙක මොකක්ද ඉතිරිලා තියෙන? කාමරාග පටික කියන දෙකක් ඉතිරිලා තියෙනවා. එතකොට උද්දම් භාගයේ පහ එම්පිටින්ම තියෙනවා. අතවත් තියෙන්නේ නැහැ. දැන් සකදාගාමි වෙනකොට මොකක්ද වෙන්නේ? අන්න ඒක තුනි වෙනවා විතරයි. කාමරාග පටික කියන දෙක තුනි වෙනවා විතරයි. හැබැයි නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ රාග ద్వේෂ කියන දෙකේ දැන් අත්‍තරම මූල වශයෙන් කියනවා නම් අකුසල මූල වශයෙන් කියනවා නම් අපි ඔක විස්තර කරන්න වෙන්නේ රාග නැත්තම් ලෝභ මූල, දෝෂ මූල, මෝහ මූල කියලා. මේ දෙකේ ඇත්තම රාග දෝෂ නැත්තම් ලෝභ දෝෂ කියන එකේ අම්පමණක තුනීවීමක් කියන්නේ තමයි ඇත්තම සකදාගාමි මට්ටමේදී වෙනවා කියලා කියන්නේ. හැබැයි ඒකෙත් සෑහෙන පමණ තුනී වෙලා තියෙනවා මේ සෝවාන් තැනත්තලත්. දැන් ඒක නිසා තමයි යාට බැරි අපාගත වෙන තරම් අකුසලයක් කරන්න. දැන් නැත්තම් කියන්නේ අපි හිතමු කියන්නේ මිනිහෙක් මරන්න තරම් කියන්නේ අපාගත වෙන තරම් බරපතල අකුසල කර්මයක් වෙන්න පුළුවන් නම් ඉතින් සෝවන්නල වැඩක් නැහැ නේද? සෝවන් මට්ටමටපත් වෙනවා කියලා කියන්නේ මෙච්චර අර රළු මට්ටමේ ඕලාරික මට්ටමේ අකුසල් කරන්න බැරි තත්වයකට ඒ තැනත්තාපත් වෙනවා. ඒත් එයාගේ එයාගේ මනස එහෙමනම් එක්තරා අන්දමකින් අර තරම් රළු වෙන්නේ නැහැ. කියන්නේ මිනිහෙක් අපි තුන් දැන් වර්තමාන කාලය ගැන උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි තුන් ඔන්න පෙම්වතා පෙම්වතියේ ඉන්නවා. මාක්කාරී ආරවුලක් ඇති වෙනවා. දැන් පෙම්වතා යනගෙන යනවා. ඉතින් 17 පොලකට යන්නේ කියනවා 20 පොලකට යන්නේ කියනවා නේද? අන්තිමට ඉතින් ඔතනින් තමයි හබේ ඉවර වෙන්නේ. ඉතින් එතන කියන්නේ ඉතින් බැලුවාම ඉතින් පුදුම අන්තයකටනේ යන්නේ නේ. මේ මැරිගෙන ඉතින් ආදරය කරනවා. එක පාට ඊට පස්සේ ඉතින් මාක්කාරී උච්ච ගමන් 18 පොලකට 20 පොලකට යනලා මරනවා. දැන් එතකොට මේ හිතේ පරිවර්තනේ මේ දෙක අතර පුදුම දෝලනයක් තියෙනවා. ඒ කියන්නේ එක්ස්ට්‍රීම්ස් දෙකක්. අනිකර අන්ත දෙකක්. එක අන්තයකදී පුදුම විදිහට ජීවිතය දෙන්න, පණ දෙන්න, ඇලීගෙන, ගැලීගෙන, බැඳීගෙන ඉන්නවා. අනිත් අන්තර ගියාම කෙලින්ම පිහින් ඇල්ලා මරණ මට්ටමට දූෂිතත්වයටත් යනවා. ඒතර මෙන්න මේ අන්ත දෙකේ තමයි අපේ හිත දෝලණය වෙන්නේ. ඒතර මෙන්න මේ අන්ත දෙකේ එක්තරා අන්දමක පටුවීමක් තමයි එහෙමනම් සෝවාන් මට්ටමේදී වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ද්වේෂය නැතුව නෙමෙයි, හැබැයි අර තරම් එක්ස්ට්‍රීම් එකකට යන්නේ අර තරම් අන්තයකට යන්නේ. ඒ කියන්නේ 18 පොලකට 20 පොලකට අනින්න තරම් ඒ මම මේ උදාහරණෙත් තේරෙන විදිහට මම මේ කියන්නේ. ඉතින් එච්චර සැර පරුෂ රළු මට්ටමක ද්වේෂයක් ඇති වෙන්න හැකියාවක් නැහැ එහෙනම් සෝවාන් තැනැත්තින්ගේ. ඊට පස්සේ ඒ වගේමයි අපි තුමු කාම මිත්‍යාචාරයේ දෙමින් එහෙමනම් ඉතින් සාමාන්‍ය පු탁ජනයා නේද? කාම මිත්‍යාචාරයේ දෙමින් ඒකේ ඒතර අනිත් අන්තයට යන්නත් පුළුවන්. කාම භෝගී ජීවිතේ. ඒතර එච්චර මට්ටමකට යන්නත් බෑ. එහෙමනම් මෙන්න මේ අතර මැද එහෙමනම් සෝවාන් තැනැත්තෙක්ගේ හැසිරීම තීරණය වෙනවා. හැබැයි ඉතින් එතනින් අදහස් වෙන්නේ නැහැ යාට ද්වේෂය නැහැ කියලා. නේද? එයා සැරව, රළුව, පරුෂව කතා නොකරයි කියලා කියන්න බෑ. මොකද තාම ද්වේෂය ඇතුලේ තියෙනවා. ඒ වගේමයි එයා විවාහ වෙන එකක් නැහැ, දරුවෝ හදන එකක් නැහැ. එහෙම කියන්නත් බෑ. මොකද තාම රාගේ තියෙනවා. ඒ නිසා උදාහරණ වශයෙන් කියනවා නම් දැන් අනාථපිණ්ඩික සිද්දුමා සෝවාන් වෙච්ච ආරයන් වහන්සේ කෙනෙක්. ඉතින් දරුමල්ලන් සහිත මේ ගිහියෙක් නේද? ඊට පස්සේ බලමු විශාකාව. ඔව් විශාකාව ගත්තොත් දරුවෝ 20යි නේ. දරුවෝ 20ක් සහිත ඉතින් අවුරුදු 7 සෝවාන් වෙච්ච තැනැත්තියක්. ඉතින් අපිට තේරෙනවා මේ කියන්නේ රාගයේ අර කෙලින්ම අපාගත කරන මට්ටමේ රාගයක් නැහැ. හැබැයි රාගය සහිතයි. ඊට පස්සේ ද්වේෂයේත් අපාගත මට්ටමටපත් කරන තරම් ද්වේෂයක් නැහැ. හැබැයි ද්වේෂයේ සහිතයි. දැන් ඔය මට්ටම තමයි ඊට පස්සේ තව දුරටත් තුනී කරගෙන යන්නේ අපි හිතමු යෝගාවචරයෙක් නැත්නම් ආරයන් වහන්සේ නමක් සෝතාපන්න තැනැත්තෙක්. ඒ එයා ඔහුම තුනී කරගෙන යනකොට තමයි යම් පමණකට එහෙනම් අපිට හිතා ගන්න වෙන්නේ. එයා එනවා යම් කිසි අවස්ථාවකට දැන් අර මුල් අවස්ථා තුනේදී ඇතරම අවස්ථා තුනක්. ඒ කියන්නේ සෝතාපන්න කියලා කිව්වට එතන අවස්ථා තුනක්. පුද්ගල බෙහෙදයෙන් සැලකුවොත් එතන තුන් ගොල්ලක් ඉන්නවා. අර ටිකක් අපිතුමු සෑහෙන පමණකට ප්‍රඥාව මුහුකුරා ගිය, සෑහෙන පමණකට රාගය තුනී කරගත්ත, සෑහෙන පමණකට අපිතුමු ද්වේෂය තුනී කරගත්ත කෙනා ඒක බීජී වෙන්න පුළුවන්. ඒ කියන්නේ එකපාරයි ආයේ එන්නේ එතනින් වැඩ ඉවර කරනවා. ඊළඟ මට්ටමේ කෙනා කෝලංකෝල කියලා කියනවා. එයා භව දෙකක් හෝ තුනක් තමයි එන්නේ. එයා එතනින් වැඩ ඉවර කරනවා. හැබැයි තුන්වෙනි කෙනා ඉතින් එයා උපරිම මට්ටම යනවා. සත්තක්කත්තු බරම කියන්නේ ඒකයි. භව හතක් දක්වාම යන්න ඉඩ තියෙනවා. ඒ අතරදී තමයි එයා ඉවර කරන්නේ. ඒ නිසා මේ අතර ප්‍රභේද තියෙනවා ඒ අයගේ තියෙන ඒ කෙලෙස් වල ප්‍රමාණ අනුව. ඊට පස්සේ අපි හිතමු දැන් ඒකත් මේ මට්ටමත් අභිවවා ගිහිල්ලා යම් සිනේ තව තව රාගය අඩු කරා, තව තව ද්වේෂය අඩු කරා ඒ මට්ටමට ගියා නම් අපි කියනවා ඔන්න සකදාගාමි කියලා. ඒතර සකදාගාමි මට්ටමේදී ආයෙත් එකපාරකට වඩා එන්නේ නැහැ කියලා කියනවා නේද? සකින් ආගම්ම කියලානේ ඔක අද්දක්වන්නේ. එකපාරයි එන්නේ. එතකොට එයාට බෑ එච්චර ඉන් එහාට යන්න. ඉතින් ඒ වෙපමණක් සෑහෙන දුරකට එතකොට ද්වේෂය අඩු වෙලා තියෙන්නේ. රාගය අඩු වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් සම්පූර්ණයෙන් අඩු වෙලා නෙමෙයි, සම්පූර්ණයෙන් දුර කළා නෙමෙයි. සෑහෙන දුරට අඩු කළා හැබැයි. ඉතින් එතකොට අර කෙනාට සාපේක්ෂව මෙයා ඉදිරියෙන් ඉන්නවා. ඉතින් ඒකාතකින් බැලුවම හිතේ පිරිසුදු භාවය වශයෙන් ගත්තොත් එතකොට සගදාගාමි කෙනත් තැනැත්තෙන්ගේ හිතේ අරිට වඩා සෑහෙන පිරිසුදු බවක් තියෙනවා. දැන් ඔය කවුද මේ අනාථපිණ්ඩික සිටුතුමාට ඉඳලා තියෙන දුවෙක් සුමනද චූල සුබද්දස් එයා ඇවිල්ලා මේ යච්චෝවන්නේ තවත් දුවෙක් ඉඳලා තියෙනවා සුමනා වගේ මට මතක. දැන් මේ සුමනා සිටු දියණිය මේ නැති වෙනවා කාටද මේ අනාථපිණ්ඩික සිටුතුමාටත් කලින්. ඉතින් නැති වෙනකොට දැන් එයා මොකක්ද දෙයකට කියන්නේ මේ ලෙඩ ඇඳේ ඉන්නවා මරණාසන්න වෙලා. ඊට පස්සේ අනාථ පිණ්ඩික සිටුතුමා දැන් තාත්තනේ නේද? තාත්තාවිල්ලා දැන් කතා කරනවා. කතා කරද්දී මල්ලි කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. දැන් තාත්තර කතා කරන්නේ මල්ලි කියලා. ඉතින් මල්ලි කියලා කතා කරාම ටිකක් හොල්මන්නේ දැන් නේද? තාත්තර මල්ලි කියලා කතා කරාම. දැන් එතකොට මේ අනාථ පිණ්ඩික සිටුතුමා ඉතින් ටිකක් මමිතේටපත් වෙනවා. දැන් මෙච්චර කාලයක් මේ හොඳට පිං දහම් කරගෙන බණ භාවනා කරගෙන හිටිය තැනැත්ති මොකද මේ මරණ මොහොතේදී උනේ කියලා. ඊට පස්සේ ඉතින් කොහමද තාත්තට මල්ලි කියලා කතා කරලා තමයි අන්තිමට මේ පරිලෝ යන්නේ. ඊට පස්සේ දැන් මේ ප්‍රවෘත්තිය අනාථපිණ්ඩික සිටුමා මේ කියනවා බුදුරජාන් වහන්සේට. එතකොට බුදුරජාන් වහන්සේට කියලා මේ කිව්වහම ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා මේ ඇය සිහිවිකල් වෙලා නෙමෙයි මේ මරණයටපත් උනේ. ඔබතුමාට වඩා ඉදිරියෙනු යා හිටි. ඔබතුමාට වඩා එක පියවරක් ඉදිරියෙන් ඉඳලා තියෙන. ඒක සකදාගාමි මට්ටමේ ඉඳලා තියෙන. දැන් එතකොට ඒ බැලුවාම ඉතින් මල්ලි තමයි මෙයා නේද? ඉතින් ඒ කියන්නේ අනාථ පිණ්ඩික සිටුමාට වඩා දැන් අරයා ගුණයෙන් ඉහළයි. ගුණයෙන් වෘද්ධයි. ඉතින් ඒ නිසා යා අක්ක තමයි. ඉතින් එතකොට මේ අනාථ පිණ්ඩික සිටුමාට අන්නේ අර්ථයෙන් තමයි යා මල්ලි කියලා ආමන්ත්‍රණය කරලා තියෙන. ඒකට කිමෙලොම අර පොඩි විහිළුවක් කරගෙන තමයි මැරලා තියෙන්නේ. දැන් තාත්තා එනවා බලන්න. හැබැයි තාත්තට පුංචි නිකන් ඉංගියක් දෙනවා. තමන් එයාට වඩා ඉහළ මට්ටමකයි ඉන්නේ. නැත්තම් තමන්ට නිකන් අප්‍රමාදී වෙන්න නේද? තමන්ගේ තාත්තර නිකන් අප්‍රමාදී වීම සඳහා යම්කිසි ඉඟියක් ඒ මරණ මොහොතේදී දීගෙන තමයි ඒ සුමනා සිටු දියණිය නැතිලා තියෙන්නේ, අභාව ප්‍රාප්ත වෙලා තියෙන්නේ. ඒ වගේ තියෙනවා අර පොඩි පොඩි විශේෂ ලක්ෂණ තියෙනවා. එතකොට ඒ සකදාගාමි වෙච්ච අය සම්බන්ධයෙන් කියන්නේ ඔය වගේ අර ඒ අයගේ තියෙන ගුණේ මහත්කම, රාගයේ අඩු බව, ද්වේෂයේ අඩු බව ඉතින් හිතා ගන්න පුළුවන්. ඒ නිසා එකපාරයි එන්නේ කියලා කියනවා. ඊට පස්සේ අනාගාමි වෙච්ච අය ගැන තින් පොඩ්ඩක් කතා කරනවා නම් අපි හිතමු දැන් බුද්ධ කාලේදී විශේෂයෙන් කීප දෙනෙක් අනාගාමි මට්ටමේ හිටිය අය අපිට සූත්‍ර දේශනා වලින් හම්බ වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් ඔය විසාක සිටුතුමා ධම්මදින්නා රහත් තෙරණියගේ ගිහි කාලේ මේ ස්වාමිපුරුෂයා. එතකොට ඒ විසාක සිටුතුමා අනාගාමි වෙච්ච ආරණ්‍ය වහන්සේ කෙනෙක් කියනවා. ඊට පස්සේ චිත්ත ගෘහපතිතුමා. චිත්ත ගෘහපතිතුමා කියන්නේ ඇත්තරම බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ ගිහි අයට ආදර්ශයේ වශයෙන් ඉස්සරහන් තියපු තැනත්තා. දැන් හිතලා බලන්න දැන් භික්ෂුන් වහන්සේලාට කියනවා මෙන්න මේ දෙන්නෙක්ව දිහා බලලා භික්ෂුන් වහන්සේලා හැදෙන්න කියලා. කවුරු දිහා බලලාද? සාරිපුත්ත මොග්ගල්ලාන නේද? සාරිපුත්ත මොග්ගල්ලාන කියන ඒ රහතන් වහන්සේලා දෙනම තමයි අපිට තියෙන ආදර්ශය. ප්‍රධාන ආදර්ශ දෙක. නැත්නම් මිම්ම කියලා කියන්න පුළුවන්. ඒගොල්ලෝ තමයි එක්සැම්පල් එක. ඒගොල්ලෝ තමයි අපිට ඉස්සරහින් තියාගන්න තියෙන ඒගොල්ලෝ දිහා බලලා තමයි අපිට හැදෙන්න තියෙන්නේ. තේනසා භික්ෂුන් වහන්සේලා නිකන් රෝල් මොඩල්යක් විදිහට නිකන් ආදර්ශ චරිත වශයෙන් ඉස්සරහින් බුදුරජාන් වහන්සේ දෙදෙනෙ මේ සාරිපුත්ත මොග්ගල්ලාන කියන රහතන් වහන්සේලා දෙනම. ඉත එතකොට භික්ෂුණීන් වහන්සේලාට කවද තියලා තින්නේ? කේමා උත්පලවන්න. ඒතර කේමා උත්පලවන්න කියන ආරයන් වහන්සේලා නැත්තම් රහතන් වහන්සේලා දෙනම රහත් මෙහිණින් වහන්සේලා තෙරණින් වහන්සේලා දෙනම තමයි ඉස්සරහින් තියලා තියෙන්නේ භික්ෂුණීන් වහන්සේලාට ආදර්ශයට ගන්න. එතකොට ගිහි අය සම්බන්ධයෙන් එතකොට මේ කියන්නේ ගිහි අය සම්බන්ධයෙන් ඉස්සරහින් තියලා තියෙන්නේ නැත්තම් ඒ අයට ආදර්ශයට ගන්න කියන්නේ ඔන්න චිත්ත ගෘහපතිතුමත් හත්ක ආලවක කියලා එයත් මම හිතන්නේ අනාගාමි. ඔන්න දෙන්න තමයි මේ ඉස්සරහින් තියලා තියෙන්නේ. ඒ දෙන්නම එතකොට අනාගාමි තැනැත්තන් දෙදෙනෙක් ගිහි අයට ආදර්ශයක් වශයෙන් ගන්න කියන්නේ ඒ අය. ඊට පස්සේ ගිහි අය ගිනුත් පිරිමි පක්ෂය. එතකොට ස්ත්‍රී පක්ෂය. ස්ත්‍රී පක්ෂයටත් දෙන්නෙක් ඉන්නවා. මේ ඈ වේලුකණ්ඨකී නන්ද මාතා කියන ඒ කාන්තාවත් ඊට පස්සේ තව එනවා මේ අර සේනාපති තුමාගේ බිරිඳ බන්දුල මල්ලිකා. ඔව් බන්දුල කියන සේනාපති තුමාගේ බිරිඳ තමයි බන්දුල මල්ලිකාව කියන්නේ. එයා අනාගාමි තැනැත්තියක්. දැන් ඇත්තටම අපිට හිතා ගන්න පුළුවන් මේ අනාගාමි අයගේ තියෙන විශේෂත්වය එක්තරා සිදුවීමක් ආශ්‍රයෙන් මතු කර ගන්න පුළුවන්. දැන් ඔය අහලා තියෙන කතාවක් මම මේ නැවත මතක් කරන්නේ. දැන් මතක ඇති දැන් කොසල් රජතුමාට හිටියා හොඳම යෝධයෙක් නැත්තම් සේනාපතිතුමෙක් තමයි ඔය මේ කවුද බන්දුල කියලා කියන්නේ. ඊට බන්දුල විවාහ කරගන්නවා මේ මල්ලිකා කියන එක තැනැත්තියව. ඊට පස්සේ කාලයක් ගියාට ළමයි නැහැ. මරු වැඩේනේ දැන් ඉතින්. ළමයි නැහැ. දැන් ඉතින් මොකද කරන්නේ? බන්දුල කියනවා පලයන් යන්න කියලා. ගෙදර යන්න කියලා කියනවා. දැන් මේ දේවිට. හැබැයි මේ මල්ලිකා ඉතින් ප්‍රඥාවන්ත තැනැත්තියක්. ඇය යන්නේ ගෙදර නෙමෙයි බුදුරජාණන් වහන්සේ හම්බෙන්න. බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ගිහිල්ලා ඉතින් මේ කතාව කියනවා. ස්වාමීනි මට යන්න කිව්වා. මොකද දරුපලයක් නෑ තාම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒකනම් එකම හේතුව යන්න කිව්ව ආය යන්න ගෙදර. ඒ කියන්නේ දරුපල තියෙනවා. ඉදිරියට දරුපල තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ දැකලා තමයි ආය යවන්නේ. ඊට පස්සේ ඉතින් ওই කතාව කියනවා. මල්ලිකාව කියනවා මෙහෙමයි මට බුදුරජාණන් වහන්සේ මෙහෙම කිව්වා. ඔය හේතුව නිසා නම් මාව මේ ගෙදරින් එළෙව්වේ බුදුරජාණන් වහන්සේ කෝ මට එහෙම කරන්න අවශ්‍ය නැහැ යන්න කියලා. එතකොට මේ ඒ නිසා දැන් බන්දුලත් තේරුම් ගත්තා. බන්දුල කියන්නේ එතකොට මේ අපේ බන්දුල නෙවෙයි. මේ බන්දුල සේනාපතිතුමා. ඒතර මේ ඒ බන්දුල සේනාපතිතුමා තේරුම් ගත්තා මේ මාඛරි විතර ඉස්සරහට වෙන්න තියෙන එක තමයි බුදුරජාන් වහන්සේ නැවතත් මේ වෙලා තින්නේ. ඒකද නැවතත් ඉතින් සාමාන්‍ය පරිදි ගෘහ ජීවිතය ගත කරනවා. එතකොට දරුවෝ කී දෙනෙක් හම්බෙනවද? 16ක් හම්බෙනවා. තොර ඔක්කොම ඒ බන්දුල සේනාපති වගේම ශූර දීර වීරය තමයි ඔක්කොමලා. ඉතින් එතකොට ඒ ඔක්කොමලා මේ කොසල රජතුමාගේම සේනාවේ යෝධයින් බවට පත් වෙනවා. දැන් ඉතින් මේගොල්ලෝ නිකන් අර දැන් මේ කට්ටිය යනකොට නිකන් මාර ප්‍රතාපවත් නේද? තේජාන්විතයි ප්‍රතාපවත්. ඉතින් දැන් කට්ටියට අනිත් ඇයට ටිකක් මොකද වෙන්නේ? අනිත් ඇයට නේ ඊර්ෂ්‍යයි. අනිත් ඇයට ඉතින් මාර වැඩක් නෙවලා තියෙන්නේ නේද? කවුරු හරි ඉතින් හොඳට ඉන්නවා නම් ෆිට් එකේ ඉන්නවා අනිත් ඇයට ඔසන්න මාරු. ඉතින් දැන් මොකද කියන්නේ? කෙලමක් කියනවා. ගිහිල්ලා රජතුමාට කෙලමක් කියනවා. ඔබතුමාගේ මාක් හරි රජය පැහැර ගන්නයි ඉන්නේ. මොනා හරි ළඟින් හිටියට බෙල්ල කපන්නයි හදන්නේ. අනම් මනම් කියලා ඉතින් සම්පූර්ණ රජතුමා කොටවනවා. රජතුමා මොකද කරන්නේ? රජමන්ත්‍රී ඉතින් එච්චර ප්‍රඥාවන්ත නැති, වැඩි හොයලා බලන්නේ නැති කටයුත්තක් තමයි කරන්නේ. එයා මොකද කරන්නේ? ඒ වගේම බොහොම ප්‍රතාපවත් යෝධයෝ දාලා ඔක්කොම සමූල ඝාතනය කරනවා. කියන්නේ කවුද බන්දුල සේනාපතිත් මේ දරුවෝ 16 දෙනාත් ඔක්කොමලම මරලා දානවා. දැන් ඊට පස්සේ මේ කාලයේ මේ සිදුවීම සිද්ධ වෙන අතරවාරේදී බුදුරජාණන් වහන්සේත් සංඝ පිරිසත් අර බන්දුල මල්ලිකාව නැත්නම් බන්දුල සේනාපතිගේ නිවසේ දානෙකට වැඩම කළා. දැන් එතකොට මේ දානෙට වැඩම කළා තියෙන අවස්ථාවේදී දැන් ඔය සිදුවීම වාර්තා කරන හසුන්පතක් මාර්ගයෙන් කාටද? බන්දුල මල්ලිකාවට. දැන් ඒක දිගහැරලා බලනවා. බලලා හැමෝම දානෙකට යොදු ගන්නවා. දානෙකට යොදු කරන අතරේ මොකද්දෝ පිඟානක් බිඳලා ඔන්නම් ප්‍රශ්නයක් වෙනවා. ඔව් සේවිකාගේ අතින් මේ ගිතෙල් ටිකක් හැලිලා ඔන්නම් පොඩි පුංචි ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේට වමනා වෙනවා මේ බන්දුල මල්ලිකාවගේ තියෙන ගුණේ හෙලි කරන්න. ගුණේ හෙලි කිරීම සඳහා මට මතක දෙහම් බුදුරජාණන් වහන්සේ හෝ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා බන්දුල මල්ලිකාවට මේ ගැන වැඩි ප්‍රශ්නයක් ඇති කරගන්න එපා, හිතේ අමනාපයක් ඇති කරගන්න එපා. එහෙම කියලා මේ පොණ්‍ය අවවාදයක් දෙනවා. ඉතින් එතකොට තමයි බන්දුල මල්ලිකාව හෙලි කරන්නේ. මේක මට දෙයක් නෙමෙයි. මේකෙන් කිසිසේත්ම මගේ හිතේ සැලීමක්, විරසක භාවයක්, අකමැත්තක්, කේන්තියක්, තරහාවක් ඇති වෙන්නේ නැහැ. මොකද ඊට වඩා දෙයක් මම මේ දරාගෙන ඉන්නේ. මොකද්ද? දැන් මේ දානට කලින්ම මට මේ හසුන්පත හම්බුණා. මගේ ස්වාමි පුරුෂයාත් දරුවෝ 16 දෙනාත් සමුල ඝාතනය කළා කියලා. මරණයට පත් වුණා කියලා. ඒතරේ ඒ ආරංචිය සහිතවයි මම මේ සියලු කටයුතු කළේ. මම හිතා ගන්න පුළුවන් නේද මනසේ ස්වභාවය? නේද? දැන් මනස දැන් අපි ස්වාමි පුරුෂයා මරුණ හැයි කිව්වහම ඒක ප්‍රමාණවත් සාමාන්‍ය කාන්තාවකට සිහිවිකල් වෙන්න. එයා පපුවත් ගහගෙන වැටිගෙන අඬාගෙන වැළපීගෙන කටයුතු කරන්න සාමාන්‍ය කාන්තාවට ඒක ප්‍රමාණවත්. එහෙම නැත්නම් තමන්ගේ එක දරුවෙක් නැතුව නැහැ කියලා කිව්වහම ඒක ප්‍රමාණවත්. ඉතින් අර විදිහටම අඬාගෙන වැළපීගෙන කටයුතු කරන්න. දැන් මේ තැනැත්තියට එතකොට එයාගේ ස්වාමි පුරුෂයාත් නැති වෙලා සමූල මෙයා ඊළඟට දරුවොත් 16 දෙනාම නැති වෙලා ඉතින් මේ බඳු පරිසරයකදී මේ බඳු තත්ත්වයකදී අරතරන් දරා ගැනීමේ ශක්තියක්. ඉතින් දේසි පහසු නැහැ. ඉතින් ඒකයි මට මේ මතක් කරන්න ඕනේ. දැන් අනාගාමී වෙච්ච ආර්යයන් වහන්සේ කෙනෙක් සතු මේ ප්‍රතාපවත් ගතිය. ඊවසිලි ගතිය. කිසිසේත්ම ද්වේෂබරිත නොවන ගතිය. හිතේ තියෙන අකම්පිත ගතිය අපි මේවෙන් මතු කරගන්න තියෙන්නේ. ඉතින් අපිට හිතාගන්න බලන්න කොයිතරම් අකම්පිත හිතක් නේ අරතරන් ඛේදනීය චත්තත්වයක් ඇති වෙලත් හැබැයි මනස නිශ්චලයි. මනස සංසු. මනසේ නැහැ කඩන් වැටීමක්. මනසේ තරමටම අකම්පිත තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. දැන් සෝතාපන්න මට්ටම කෙනෙක්ට එහෙම නැහැ. දැන් විශාඛාවට ඕකේ අනිත් පැත්ත උනේ. විශාඛාවගේ මිනිබිරියක් නැති උනේ. මිනිබිරියක් නැති වෙලා තමයි විශාඛාවට ඉවස ගන්න බැරි වෙලා අඬාගෙන වැළපීගෙන මේ නාපු ඇඳුම් පිටින්මයි කෙස් කඩාගෙන තමයි මේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ආවේ. ඒක නිසා අපි හිතාගෙන බා මේ දෙන්න අතර තියෙන පරතරය නේද? සෝතාපන්න කෙනෙක් තාම ඉතින් අඬනවා වැළපෙනවා බුදුහාඳුරන්ගේ පිහිට පතාගෙන එනවා. පස්සේ තමයි බුදුහාඳුර මතක් කරලා දෙන්නේ මේ මෙන්න මෙහෙමයි ඉන්න ඕනේ කියලා. හැබැයි අනාගාමී වෙච්ච තැනත් එක්ක ඊට වඩා හාත්පසින්ම වෙනස්. කියන්නේ ඊට වඩා පුදුමාකාර මේ පරිණත මනසක්. ඒ මනසේ තියෙන බව ඉතින් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔය චිත්ත ගෘහපතිතුමා ගැන එහෙම කියනවා නම් ඒ වගේමයි දැන් එයාට එහම ඛේදවාචකයක් නම් වෙලා නැහැ. හැබැයි භික්ෂූන් වහන්සේලා ගිහිල්ලා චිත්ත ගෘහපතිතුමාගෙන් ප්‍රශ්න අහලා දෙනවා. එච්චරට ප්‍රඥාවන්ත චරිතයක්. දැන් ඔය කාමබහූ කියලා ස්වාමීන් වහන්සේ නමක් නිතර චිත්ත ගෘහපතිතුමාව ඇසුරු කරලා තියෙනවා. දැන් අපේ ඔය පහළ තියෙන අර පෝස්ටර් එකක් ඒකාරෝ කියලා. දැන් ඒකාරෝ කියන ඒ සතියයි ඒකාරෝ කියලා කියන්නේ කියලා ඒ අර්ථකථනය කරන්නේ කවුද? චිත්ත ගෘහපතිතුමා. දැන් බුදුරේ ඔතනත් හරි ලස්සන කතාවක් තියෙන්නේ. දැන් එක්තරා අවස්ථාවකදී මේ කවුද මේ බුද්ධ ශාසනයේ අඟුටු මිටි වගේ හිටිය මිටිම සාමින් වහන්සේ, රහතන් වහන්සේ. ඈ ලකුණ්ඨක වද්දිය. ඔය ලකුණ්ඨක වද්දිය මහරහතන් වහන්සේ තමයි මොකද මේ පරණ අකුසල කර්මයක් නිසා මේ බුද්ධ ශාසනයේ හිටිය මිටිම සාමින් වහන්සේ. හැබැයි රහත්. දැන් එතකොට දැන් රහත් උනායි කියලා ඉතින් මේ බෝඩ් ගහගෙන නැහැ නේද? ඒ අද කාලේ ඉතින් බෝඩ් ගහන්නේ කට්ටිය. දැන් ඒ කාලේ ඉතින් රහතන් වහන්සේලා මොකුත් බෝඩ් එකක් ගහන්නේ නැහැ. කියා පාන්න යන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනිත් ස්වාමීන් වහන්සේලා නිකන් උසුළු විසුළු කරනවා. ඉතින් එතකොට ඒගොල්ලෝ පව පුරව ගන්නවා නේද? ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වෙනවා මේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේගේ ගුණේ හෙළි කරන්න. ඉතින් එක්තරා අවස්ථාවකදී ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ මේ සංඝ පිරිස මැදට වැඩම කරනවා. ඈත ඉඳන් වඩිනවා. ඉතින් ඈත ඉඳන් වඩින ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ අරබයා තමයි ඔය බුදුරජාන් වහන්සේ ගාථාවක් දේශනා කරන්නේ. ඒකේ තමයි ඔය ඒකාරෝ කියන පදේ එන්නේ. මට මතක හැටියට එන්නේ නේලංගෝ ශ්වේත පච්චාදෝ අනීගෝ වත්ත තීරතෝ ඔන්න විදිහට ගාථාව එන්නේ. ඒකේ එක පදයක් තියෙනවා ඒකාරෝ කියන පදයක් තියෙනවා. දැන් විදිහට බුදුරජාන් වහන්සේ ගාථාව දේශනා කළාට ඔකේ විස්තරයක් කරන්නේ නැහැ. ඒ කියන්නේ අර තනිකර උපමාවන් එක තියෙන ප්‍රහෙලිකා ගාථාවක්. මේ පැමිණෙන රහතන් වහන්සේගේ ගුණය හෙළි කරන්නේ රතයකට සමාන කළා. ඒ රතේ තියෙන එක එක කොටස්. හිතන්න දැන් රතේ රෝද තියෙනවා. ඊළඟට උඩ ඇඳපු මේ මොකක්ද ඒකට කියන්නේ මේ කැනෝපි එකක් කියන්නේ මේ වහලයක් වගේ දාන එකක් නේද? වැස්මක් ඔන්න එහෙම එකක් තියෙනවා. ඊළඟට මේ රතේ මේ වියගහක් වියගහන්නේ නේ මොකක්ද ඒකට කියන්නේ? බොස් ගෙඩිය වගේ ඒ වගේ දෙයක් තියෙනවා. ඉතින් ඔය වගේ ඉතින් විවිධ ඒ කාලේ තිබිච්ච රතේක තිබිච්ච අංගවලට මේ රහතන් වහන්සේ ගුණයක් උපමාවපමේ වශයෙන් ගලපනවා. එහෙම ගලපලා තමයි මේ ගාථාව දේශනා කරන්නේ. ඉතින් කොහොම හරි මේ කාම බුහු කියන සාමින් වහන්සේට ඕක තේරෙන්නේ නැහැ. ඉතින් මේකෙන් ගලප ගන්න තේරෙන්නේ නැහැ. ඉතින් එක්තරා අවස්ථාවකදී චිත්ත ගෘහපතිතුමා එනවා ඒ කාම බුහු සාමින් වහන්සේ මුණ ගැහෙන්න. ආපු වෙලාවක චිත්ත ගෘහපතිතුමාට මේ ගාථාව කියනවා. ගාථාව කියලා අහනවා මට මේක කියලා දෙන්න කියලා. තේරුම් කරලා දෙන්න කියලා. එතකොට චිත්ත ගෘහපතිතුමාත් ඒක අහලා තිබුණේ නැහැ. දැන් අපිට හිතන්න පුළුවන් දැන් සාමාන්‍ය කෙනෙක් නම් බුදුහාඳුර ගාව ඔක ඉගෙනගෙන මතක් කරගෙන පොතේ ලියාගෙන එහෙම ඉන්න පුළුවන්. ඉතින් කාට හරි අහුවාම ඊටසේ කියනවා වැඩකාරය වගේ කියලා දෙනවා. ඒ මේ මතකෙන් කියන්නේ අවබෝධයෙන් නෙමෙයි නිකන් මතකෙන් කියලා දෙන්න පුළුවන්. හුඟක් ඉඳලා එහෙම නෙති අද කාලේ වෙන්නේ. අපි පොත දිහා අර ගන්නවා, පොතේ තියෙන එක පොඩ්ඩක් ඔලුවට දා ගන්නවා, ඊටසේ මතක් කරලා කියනවා. මහා දෙයක් නෙමෙයි ඉතින් නේද බැලුවහම. මේ හැබැයි ඉතින් දැන් මේ කවුද චිත්ත ගෘහපතිතුමාට කාමභූසාවින් වහන්සේ ওই ගාථාව ගවාම චිත්ත ගෘහපතිතුමා බොහොම අව්‍යාජ විදිහට අහනවා මේක මේ සර්වඥන් වහන්සේ දේශනා කරපු එකක්ද කියලා. එතනින්ම තේරෙනවා එතුමාවත් අහලා තිබුණේ නැහැ මේ ගාථාව. ඊට පස්සේ ඌව මේ සර්වඥන් වහන්සේම දේශනා කරපු එකක් කියලා චිත්ත ගෘහපතිතුමා කවුද මේ කාමභූසාවින් වහන්සේ කිව්වට පස්සේ තමයි චිත්‍රගෝතුමා වුණා පොඩ්ඩක් ඉන්න ස්වාමීන් වහන්සේ කියලා පොඩ්ඩක් බලනවා. තමන්ගේ නුවණ යොමු කරලා බලනවා. බලලා තමයි යා ඔය අර්ථකථනය කරන්නේ. එතන තමයි මේ ඒකාරෝපි සතිය අධිවචනං ඔය විදිහට විස්තර කරනවා. මේ ඒකාරෝ කියලා කියන්නේ සතියට කියපු සමාන වචනයක් කියලා එහෙම විස්තර කරලා දෙන්නේ. ඉතින් ඒක තමයි ඔය ලොකු සානංශ ඉස්සරහට ගත්තේ ඒකාරෝ කියන පදය. කෙසේ නමුත් ඒ චිත්ත ගෘහපතිතුමා එපමණකට මේ හරිම දක්ෂ ප්‍රඥාවන්ත දැනත්තෙන්. ඉතින් ඔය කාමභූසාවින් වහන්සේම තව ඊට වඩා මහා ගැඹුරු ප්‍රශ්නයක් අහනවා අය මේ මොකක්ද ඒ කියන්නේ චේතෝ විමුක්ති සම්බන්ධයෙන්. දැන් චේතෝ විමුක්ති වර්ග තියෙනවා. අපමානා චේතෝ විමුක්ති, අනිමිත්ත චේතෝ විමුක්ති, ආකින්චඤ්ඤා චේතෝ විමුක්ති, ඔව් අනිමිත්ත චේතෝ විමුතෝ විදිහට වර්ග හතරක් දුහෙත් තියෙනවා. දැන් මේ වර්ග හතර කොහොමද මේවා එකක්මද නැත්නම් මේවා විවිධද? ඔන්නෝම හරි ගැඹුරු ප්‍රශ්නයක් අහනවා. ඊට පස්සේ හරි ලස්සන්ට ඒවා හොඳට ඒ කියන්නේ විස්තර සහිතව මේක විවිධත් වෙනවා මේක එකකුත් වෙනවා කියලා පුදුම ලස්සන ගැඹුරු විවරණයක් කරනවා ඒ කරන්නේ චිත්ත ගෘහපතිතුමා. ඉතින් යනු අපිට තේරෙනවා මේ කියන්නේ චිත්ත ගෘහපතිතුමා තමයි පෙන්වන්නේ කියන්නේ ගිහියන්ට ගිහි උපාසක මහත්වරුන්ට ඉස්සරහින් තියාගන්න කියලා. ඉතින් ඒ කියන්නේ මේ සෑහෙන ඉස්සරහ තියෙන මේ මොකක්ද ඒකට කියන්නේ රෝල් මොඩල් එකක් අපිට දීලා තියෙන නේද? ගිහි පින්වතුන් වශයෙන් අපි කියන්නේ ගිහි පින්වතුන්ගේ පැත්තෙන් අපි කිසිසේත්ම නිකන් අපිව ලඝු කරගන්න අවශ්‍ය නැහැ අපිට බෑ කියලා. නේද? දැන් බුද්ධ කාලෙත් ඉස්සරහින් තියලා තියෙන මේ පමණ දියුණු භික්ෂුන් වහන්සේලා පවා අවවාද අනුශාසනා ලබා ගන්න නැත්නම් වාක්කාරී ප්‍රශ්නයන් निराකරණය කරගන්න ළඟට ගිය එපමණ ප්‍රඥාවන්ත අනාගාමි වෙචාරයන් වහන්සේලා තමයි ඉස්සරහින් තියලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ බුද්ධ ශාසනය මාර ගැඹිරයි ඇතින් බැලුවාම නිකම්ම නිකං මේ සල්ලිකාරයෙක් වෙන මිස්රහින් තියන්නේ නැත්නම් බුදුහාමුදුරන්ට තියුණානේ හොඳ සල්ලි තියෙන කෙනෙක් එක්ක මේ දැන් අද කාලේ හැටනනම් එහෙමනේ ධම්මික පෙරාවන් ඉස්සරහින් තියන්නේ එහෙම නෙමෙයිනේ. එහෙම එකක් නැහැ. බුදුරජාන් වහන්සේ ගුණයෙන් ඉස්සරහා කෙනෙක්ව තමයි මේ ප්‍රඥාවන්තයෙක්ව තමයි ඉස්සරහින් තියලා තියෙන්නේ. ඉතින් එතකොට දැන් ඔන්න ඔය පට්ටම ගැන තමයි එතකොට කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඇත්තටම සෝතාපන්න මට්ටමේ ඉඳලා අනාගාමි මට්ටමට එනකොට ලොකු ප්‍රඥාවේ වර්ධනයක් වෙලා තිනවා. මේ දෙන්න අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් අපිටම විශාඛාවයි බන්දුලමල්නිකාය අතර ලොකු වෙනසක් නේද? ගුණේ පුදුම වෙනසක් තියෙනවා. එක පැත්තකින් ප්‍රඥාවේ, එක පැත්තකින් රාගයේ දුරුවීමේ, අනිත් පැත්තෙන් ද්වේෂයේ දුරුවීමේ. දැන් අපි අඬනවා කියලා කියන්නේ, වැළපෙනවා කියලා කියන්නේ, පපුව අත්ගහනවා කියන්නේ මොකද්ද ඒ? ද්වේෂයේ කොටසක්. දැන් ද්වේෂය නිසා තමයි අපි ශෝක කරන්නේ. දුම්නසක් හිතේ ඇති වෙන්නේ. ඉතින් එතකොට ඒ බඳු කිසිම ද්වේෂයක් නැති තත්ත්වයක් තියෙනවා කියන්නේ ඉතින් පුදුමාකාර ශ්‍රේෂ්ඨ මට්ටමක්. ඉතින් බඳු මට්ටමක් තමයි එතකොට බන්දුල මල්නිකාවගේ තිබිලා තියෙන්නේ. එහෙනම් අර සෝතාපන්න කෙනෙක් අනාගාමි වෙනකොට ඒ පුදුමාකාරයේ ප්‍රඥාවේ වර්ධනයක් එයාතුල සිද්ධ වෙන්න ඕනේ. නේද? එහෙම නැත්තම් එයා තිබිච්ච ද්වේෂය සම්පූර්ණයෙන් ෂේවිවි ගිහිල්ලා අපමණ අරතරං ද්වේෂෙන් තොර චරිතයක් බවට එයාගේ මනස පරිවර්තනය වෙන්න ඕනේ. නිකම් මෙහෙම කරනකොට වෙන එකක් නෙමෙයි නම් බැලුවාම නේද? ක්‍රමානුකූලව ආශ්‍රවයන්ෂේ විවිෂේ විවි ගිහිල්ලා යම් අවස්ථාවක ඒ පටිඝ අනුසය කියන අනුසය එනම් සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා දාන්න ඕනේ. එතකොට තමයි එහෙනම් කියන්න වෙන්නේ අනාගාමි වුණා කියලා. ඒ වගේමයි රාගයේ පැත්තෙන් කියනවා නම් එයාගේ කාම රාගයක් තිබුණා. එහෙම නැත්නම් මේ සාමාන්‍ය කාම ඡන්දයක් තිබුණා. මේ දේවල් වලට ඇලෙන ගතියක්, ඒවට මම මගේ කියා ගන්න ගතියක්, සාමාන්‍ය අඹුසැමි ජීවිතේ ගත කරන ගතියක්, ඉතින් ඔක්කොම තිබුණා. මේ සෝතාපන්න මට්ටමේදීත් හැබැයි ඒ ඔක්කොම ෂේවිවි ගිහිල්ලා යාගේ තිබිච්චේ අපිටම ලිංගික ආශාවන් වෙනත් මේ අනිකුත් කාම භෝගී දේවල් හා සම්බන්ධයෙන් තිබිච්ච ආශාවන් මේ ඔක්කොම නිකන් ෂේවිවි ගිහිල්ලා තමයි එහෙනම් අනාගාමී මට්ටමකදී කිසිසේත්ම නැවත කාමයන් අනුභව නොකරන තත්ත්වයට පත් වෙන්න ඕනේ. දැන් ඒකත් නිරූපණය වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් විශාක සිටුතුමා දැන් ඇත්තටම බන්දුල කාද මේ ධම්ම දින්නාට කලින්නේ අනාගාමී වෙන්නේ නේද? මතකද ඒ සිද්ධිය? දැන් එතෙන්දි වෙන්නේ ධම්ම දින්නාවට කලින් විශාක සිටුතුමා බුදුරජාන් වහන්සේව හම්බෙන්න ගිහිල්ලා හොඳට ධහම ඇසුරු කරලා අනාගාමී මට්ටමටපත් වෙනවා. ඊ වෙනදා ඉතින් පන්සල් ගිහිල්ලා බුදුහාඳුරෝ හම්බෙලා එනකොට ධම්ම දින්නාව ඉතින් පොඩ්ඩක් දොර ඇරලා එන්න කියලා ඉතින් පඩිපෙළ අල්ලගදී අතින් අල්ලගෙන යනවලු. ඉතින් හොඳයි ඉතින් අඹුසැමි දෙපලක්නේ ඉතින් සමගින් ඉඳලා තියෙනවා. ඉතින් එක දවසක් ওই විදිහට පන්සලට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හම්බෙලා ආවට පස්සේ අර පුරුදු පරිදි උඩට යන්න මතින් උඩ මහලක් තිබුණා කියලා නේද? උඩ තට්ටුවට යන්න දැන් අත දීලා අතින් අල්ලන් ඒක බොහොම ඉතින් අර මේ සමීප සම්බන්ධතාවයක්නේ. දෙන්නා බොහොම සමීපව ආදරෙන් ඉඳලා තිනවනේ. ඉතින් එදා අර විදිහට අත දුන්නාට පස්සේ හැබැයි කිව්වලු විශාගසිරතුමා මේ මම නැවත මේ කාම භෝගී ජීවිතයක් ගත කරන්න දැන් අභව්‍යයි කියලා. දැන් මට ඔයත් එක්ක දැන් ඉන්න උවමනාවක් නැහැ. කැමතිනම් මේ වෙන කෙනෙක්ව විවාහ කරගන්න. නැත්තම් ඉතින් මමත් එක්ක හිරියට කමක් නැහැ. ඉතින් හැබැයි මම දැන් කාම ජීවිතයක්, කාම භෝගී ජීවිතයක්, අඹුසැමි දෙපලක් විදිහට ගත කරන ජීවිතයක් ගත කරන්න මට දැන් හැකියාවක් නැහැ. ඒක අපිට තේරෙනවා මේකේ පුදුමාකාර ඒ කියන්නේ දැකගත හැකි Tamanට දැනෙන්න අවශ්‍ය පුදුමාකාර රාගයේ ප්‍රහාණයක් සිද්ධ වෙන්න ඕනේ. නිකන් අපි කතා කරලා වැඩක් නැහැ මේ මම අරක වුණා මම මේක වුණා කියලා. ඉතින් අර තරම් අපි තුමු ඉතින් අර තමන්ගේ බිරිඳ අර විදිහට තමන්ගේ අත අල්ලන්න දුන්නත් අල්ලන්නේ නැති තරමේ පුදුමාකාර විරාගී බවක් ඒ අනාගාමි ආරයන් වහන්සේ තුළ ඇති වෙලා තියෙනවා. ඒක තමයි ඒ විශාකසිටුතුම එක කරන ඇත්තම විස්තර ටික එනවා මේ චූල වේදල්ල සූත්‍රයේ. ඉතින් එතකොට තමයි මේ තේරෙන්නේ කොපමණ ගුණයෙන් වර්ධනයක් වෙලාද තියෙන්නේ නේද? එක පාට වෙච්ච එකක් නෙමෙයි. ක්‍රමානුකූලව ටික මේ කටයුතු කිරීම හරහා එතකොට ආශ්‍රයංශය වෙලා. නැත්තම් අද ගත්ත මාතෘකාවෙන් කියනවනම් සංයෝජන දෙකක්ම දැන් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා. කාමරාග පටික කියන සංයෝජන දෙකම සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙච්ච මට්ටම තමයි එතකොට අනාගාමි කියලා කියන්නේ. හරි. දැන් අපි අද ඔය කියපු මාතෘකාවට ආයෙ ආවොත් දැන් ඔය අනාගාමි ආර්යයන් වහන්සේ නමක් ඊට පස්සේ ඔන්න රහත්ුනේ නෑ මේ භවයේදී. එහෙම කියමුකෝ. රහත්ුනේ නෑ ඊට පස්සේ මිය ගියා. මිනිස්සෙක් වශයෙන් මිය ගියා. ඊට පස්සේ කොහෙද උපදින්නේ? සුද්ධාවාස බ්‍රහ්මලෝක පහේ තමයි උපදින්න තියෙන්නේ. දැන් ඒ සුද්ධාවාස බ්‍රහ්මලෝක පහේ ඉපදිලා දැන් ඔන්න පළවෙනි එකේම ඉපදුනා යම්ස කෙනෙක් අවිහ කියන එකේ. දැන් එක්කෙනෙක් ඉන්නවා මේ අවිහෙන් යා මේ පහටම යනවා. අවිහෙන් අවිහෙ ඉපදිලා ඊට පස්සේ අතප්පා කියන එකට යනවා. අතප්පා එකෙන් සුදස්ස කියන එකට යනවා. සුදස්ස කියන එකෙන් සුදස්සී කියන එකට යනවා. සුදස්සී කියන එකෙන් අකනිටා බවට පත් වෙනවා. දැන් එතකොට තාම රහත් වෙලාද? තාම රහත් වෙලා නැහැ. අකනිටායේදී තමයි රහත් වෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම જાතියෙක් කෙනෙක් ඉන්නවා. එයාට තමයි කියන්නේ උද්දන්සෝතෝ අකනිට්ඨ ගාමි කියලා එක්කෙනෙක් ඔය අන්තිමට එන්නේ. අන්තිමටද මුලින්ද මන්ද?
අන්තිමට
දාලා තියෙන්නේ ඒ අනාගාමි ආරයන් වහන්සේ. එතකොට එකාතකින් බැලුවාම මේ සුද්ධාවාශවල ඉපදිලා තිනව නැවත නේද? නවතනවා තිබිලා මන් දන්නේ ඒක ඉපදීමක් වශයෙන්ද සලකන්නේ කියලා. කෙසේ නමුත් ඒකයි උද්දන්සෝත අකනිට්ඨ ගාමි කියන්නේ යා අවිහෙම් පටන් අරගෙන අර ඊළඟ සුද්ධාවාස පට්ටම් වලට යනවා. එතන මේ නවතනවා ඉපදීමක් ඒ හරහා යනවද නැත්නම් අතන ඔතන අනාගාමි කියලා කියන්නේ කාම භූමියට නැවත නොපැමිණීම කියන එක. ඉතින් එතකොට කාම භූමියට එන්නේ නැහැ. අපි තුමු මනුස්ස ලෝකෙට දිව්‍ය ලෝකෙට ඒවට එන්නේ නැහැ. හැබැයි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල ඒ බ්‍රහ්මලෝකෙන් බ්‍රහ්මලෝකයට උඩට ගිහිල්ලා තමයි අන්තිමට අකනිටා බ්‍රහ්මලෝකෙදී තමයි අරහත්ත්වයටපත් වෙන්නේ. ඊට තමයි එක අනාගාමි ආරයන් වහන්සේ කෙනෙක් ඔය ගෲප් එකට නැත්තම් ඔය සමූහයට ඔය කණ්ඩායමට තමයි ඇත් වෙන්නේ. තව එක්කෙනෙක් ඉන්නවා මොකද්ද දැන් මාක්කාරි බ්‍රහ්මලෝකෙ උපදිනවා. ඒ වෙන බ්‍රහ්මලෝකවල නැහැ. ඒ කියන්නේ දැන් බ්‍රහ්මලෝක 16ක් පෙන්වනවානේ. කියන බ්‍රහ්මලෝක රූපාවචර බ්‍රහ්මලෝක 16ක් පෙන්වනවා. අරූපාවචර බ්‍රහ්මලෝක කීයක් තියෙනවද? හතරක් තියෙනවා. ඉතින් එතකොට මේ කතා කරන ඒවා කොහෙටද වැටෙන්නේ? රූපාවචර බ්‍රහ්මලෝක 16න් පහක් තමයි මේ සුද්ධාස බ්‍රහ්මලෝක කියලා කියන්නේ. ඉතින් එතකොට මේ රූපාවච මේ පහෙන් එකක යම්සි ඔන්න උපදිනවා මේ අනාගාමි වෙච්චාරයන් වහන්සේ නමක්. දැන් ඔතන කියන ඔය අන්තරා පරිනිබ්බායි කියලා කියන්නේ දැන් ඕකේ දැන් අපිටම කල්පයක් කියලා අපි මේ අවශ්‍ය පොඩි යනන් නෙමේ වෙ තියෙන්නේ. ආයි කල්ප වලින් තමයි කතා කරන්න තියෙන්නේ. ඒතට ඒ කල්පේ අපිටම දැන් මෙච්චරයි මෙතන තමයි ඉපදීව මෙතන තමයි අවසානේ. එහෙම හිතන්නක මෙතන තමයි කල්පය. මේක තමයි ආයුෂය. ඒතට එයා මෙන්න මේ මැද්දට එන්න කලින් ආයුෂයේ අඩක් එන්න කලින් මෙන්න මේ කොටසදී යා රහත් භාවයට පත් වෙනවා. එයාට තමයි කියන්නේ අන්තරා පරිනිබ්බායි කියලා. එතන ඒ කියන්නේ මැදට එන්න කලින් ඒ කියන්නේ අඩ ආවශයකට එන්න කලින් අරහත්ත්වයට පත් වුණා නම් එයාට නමක් දීලා තිනවා අන්තරා පරිනිබ්බායි කියලා. ඊළඟට මේ මැද ඉඳන් මේ මරණයට පත් වෙන තැන තියෙන්නේ නැත්නම් අතුරම් පිරිනුවන් පාන තැනක්. ඒතර මෙන්න මේ අඩ ආවශයේ ඉඳලා ආවශ පරිපූර්ණ වෙන තැන දක්වා මේ දෙවනි අර්ධයේදී කවුරු හරි අනාගාමි වෙච්චාරයන් වහන්සේ නමක් අරහත්තරපත් වුණා නම් අන්න එහාට කියන උපහච්ච පරිනිබ්බායි කියලා. ඒ කියන්නේ මේ කාලෙදිම යාට වුණේ නැහැ නේද? ඒ කියන්නේ මේ කාල පරිච්ඡේදය ඇතුළතදීම මේ අර්ධ ආයු කාල පරිච්ඡේදය ඇතුළතදීම යා වුණේ නැහැ. හැබැයි එතනින් පස්සේ කොටසෙදි අගභාගෙදි තමයි යා වුණේ. දැන් ඒ අනුව තමයි ඔය දෙන්නෙක් තව එකතු වෙන්නේ. මොකද්ද අන්තරා පරිනිබ්බායි උපහච්ච පරිනිබ්බායි. ඊළඟට තව නමක් දෙලා තිනවා අසංඛාර පරිනිබ්බායි කියලා. මේ වගේම අපි හිතමු යම්සි බ්‍රහ්මලෝකයක ඉපදුනා. ඉපදලා හැබැයි මුකුත් කරන්න දෙයක් නැති තරම්. ඒ කියන්නේ යාට දඟලන්න දෙයක් නැහැ රහත් වෙන්න. මේ ඉන්නකොටම නිකන් රහත් වෙලා. ඒ කියන්නේ වැඩි දඟලන්න දෙයක් නැහැ රහත් වෙන්න ඕනේ කියලා. ඒයි අසංකාර පරිනිබ්බායි කියලා කියන්නේ වැඩිය දඟලන්න ඕනේ නිකන් අර බැට් දැන් ඕක නිකන් උපමාවකින් කියනවා නම් දැන් මේ මොකද්ද කියන්නේ අපි තුමු මේ දැන් මේ කාලේ පෙට්‍රල් ප්‍රශ්න තියෙනවා නේද දැන් ඔන්න පෙට්‍රල් ගහගත්තා පෙට්‍රල් ගහගෙන වාහනේ යනවා අපි තුමු හයිවේ එක යන්නේ හයිවේ එකේ යනකොට දැන් ඉතින් හොඳ ස්පීඩ් එකක් ගත්තා කියලා නේද දවසල වාහනත් නැහැනේ හොඳ ස්පීඩ් එකෙන් යනවා මගදී පෙට්‍රල් ඉවරුණා දැන් වාහනේ නවතිනවද ඇයි නවතින්නේ නැත්තේ අර වේගේ තියෙනවන්නේ නේද අරන් ආපු වේගේ තියෙනවනේ ඒ මොමන්ටම් එක තියෙනවන්නේ නේද ඒ අරන් ආපු වේගේ නිසා දැන් තාම යනවා හැබැයි දැන් හැබැයි යන වේගේ මොකද වෙන්නේ අඩු වෙලා අන්තිමට මොකද වෙන්නේ නතර වෙනවා යම් වෙලාවක නේද ඒ කියන්නේ මේක තව තව දුවවන්න අලුතෙන් තව එහාට දුවවන්න තරම් මේකක් නැහැ. එච්චර පව එකක් නැහැ. හැබැයි ගෙනාපු ශක්තිය ඉතිරි. ගෙනාපු ශක්තිය ඉවරනකන් යනවා. ඉතින් එතකොට ඒ වගේ තත්ත්වයක් තමයි මෙතනත් තියෙන්නේ. දැන් මේ ඇත්තරම මේ අනාගාමී වෙලා හැබැයි තාම රහත් වෙලා නැහැ. හැබැයි ඉතින් අර දැන් පෙට්‍රල් නැහැ. දැන් ආපු වේගෙත් සු වෙනවා. දැන් ඕක ඇත්තරම මේ ඔය ස්කන්ධ ගැන පැත්තෙන් තමයි විස්තර කරන්න තියෙන්නේ. දැන් ඕක ස්කන්ධවල අපි සාමාන්‍යයෙන් කරන එකතු කිරීමක්. පුළුවන් තරම් ප්‍රස් කිරීමක් බදා ගැනීමක් අල්ලා ගැනීමක් අපේ පැත්ත වෙන්නේ දැන් සෝවාන් මට්ටමේ ඉඳලා නැත්තම් සේක පුජ්ජලයේ මට්ටමේ ඉඳලා කරන්න තියෙන ඔය අනිත් පැත්ත ඒ කියන්නේ විසුරුවා හැරීමක් දැන් ඔක අසන්න විස්තර වෙන ඔය කජ්ජනීය සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ කියනවා මොකද්ද ලස්සන වචනයක් එනවා සන්දූපේති නැ විදූපේති න සන්දූපේති ඒ කියන්නේ මේවෙන් දැන් තව තව දැවෙන්න යන්නේ ඒවා නිකන් නිවාදමමින් වාසය කරනවා ඊළඟට අපචිනාති නො ආචිනාති දැන් ආචිනාති කියලා කියන්නේ ඔක්කොම නිකන් ගොඩ ගහ ගන්නවා කියන එක පොඩි බැඳ ගන්නවා කියන එක අපචිනාති කියලා කියන්නේ ඒවා නිකන් විසුරුවා දානවා මේවා නිකන් වැඩක් නෑ දැන් යා මේ පංචස්කන්ධේ රැස් කරන්න යන්නේ නෑ උපාදාන කර කර උපාදාන කර කර ඒකම නිකන් ගොඩ ගහ ගන්න යන්නේ නෑ ඒ වුණාට නිකන් දිය කළා හරිනවා අතහැරලා දානවා ඉතින් මේවා නිකන් අපි මෙහෙම කියනකොට නිකන් හිතේ ආකල්පයක් ඇති කරගන්න නරකයි මම මේ වැලි ගොඩ ගන්නවා වගේ වැලි ගොඩක් මේ එකතු කරනවා වගේ දෙයක් වැලි ටිකක් විසිරනවා හරි දෙයක් කියලා. එහෙම ගන්න පුළුවන් නමුත් හිත ඇතුලේ මේක සිද්ධ වෙන්න ඕනේ. දැන් හිතන්න අපි මොකක් හරි රූපයක් දැක්කා. එතමු අපි පාරේ යනකොට ලස්සන ගැල්ලමේ දැක්කා. නැද්ද? ඉතින් එතකොට දැක්කම මොකද අපි කරන්නේ? මතක තියාගන්න ඕනේ නැද්ද? ටොඩ ලං වෙලා බලනවා, ෆොටෝ එකක් ගන්නවා. ඉතින් ළඟට ගිහිල්ලා බලනවා, ලිපිනේ ඉල්ලනවා. දැන් මේ ගොඩ ගහගන්න එක මේ කරන්නේ. සංඥා ගොඩ ගහ ගන්නවා. ආකල්ප ගොඩ ගහ ගන්නවා. තව තව ඒ රූපය ආශ්‍රිත අපේ සංස්කාර තව වර්ධනය කරනවා. නේද? ඒකටම බැහැ ගන්නවා. දැන් මේ ඔක්කොම උපාදාන මේ වෙන්නේ. රූපේ උපාදාන කරනවා අපි ඒ දැකීම නිසා පහළ වෙච්ච සුඛ වේදනා උපාදාන කරගන්නවා ඊළඟට ඒහා ඒ රූපය හා සම්බන්ධ සංඥා ඇතුලේ පුළුවන් තරම් තව තව වර්ධනය කරගන්නවා ඒකට අපේ ඇතින් කෑලි මූට්ටු කරගන්නවා තව තව හිතනවා ඒ කියන්නේ සංස්කාර වශයෙන් උපාදාන කරනවා එහෙන් බලනවා කණෙන් බලනවා අල්ලන්න හදනවා දැන් මේ විඤ්ඤාණ පැත්තත් ඔක්කොම උපාදාන කරනවා තනි කර මේ ගොඩ ගැහිල්ලක් කරන්නේ උපාදාන ස්කන්ධ වශයෙන් කියනවා නම් පුදුමාකාර ගොඩ ගැහිල්ලක් අපි මේ කරන්නේ නමුත් ඕකේ සම්පූර්ණ අනිත් පැත්ත කරවන්න ඕනේ ලේසි නෑ සම්පූර්ණ අනිත් පැත්ත කරකෙන්න ඕනේ කරකවනවා කියලා නිකන් බලෙන් කරකවල වැඩකුත් නැහැ හිතන්න කවුරුවත් නෑ දැකම දැන් අහක බල යනවා ඉතින් ඒකත් නරක නෑ ඉතින් ඒක ඉන්ද්‍රිය සංවරයක් කියන්න පුළුවන් යම් පමණක නමුත් ඒක නෙමෙයි වැඩේ ඒ කියන්නේ යෝගාවචරයේ හිතපත් වෙන්න ඕනේ දැක්කත් ඒ දැක්ක දේ මනසේ රෙජිස්ටර් නොවන ගතියක් කියන රූපේ පේනවා රූපේ නොපෙනුනා නෙමෙයි රූපේ පේනවා හැබැයි ඒ රූපය අල්ලගෙන මනස දැන් කතන්දර කියන්න බෑ ප්‍රපංච කරන්න බෑ හිත නිකන් වික්ෂිප්ත වෙන්න බෑ දැන් හිත තියෙන්නේ තිබිච්ච අපි තුමු හරි පිරිසුදු බවක් ඒ මනසේ රැකීලා තිබුණා නම් ඒ පිරිසුදු බව ඒ විදිහටම රැකෙනවා නම් අන්න ඉතින් සෑහෙන මැචියුරිටියක් තියෙනවා ඒ කියන්නේ සෑහෙන විපස්සනාවකින් දියුණුවක් තියෙනවා ඉතින් ඒ කියන්නේ බාහිදාරු චීරයට බුදුහාඳුර කියන්නේ දිත්තේ දිට්ටමත්තම් භවිස්සති ඒ කියන්නේ දැක්ක හැබැයි දැක්ක මතින් නතර වුණා ඉතින් ඔය විදිහට අපි අපේ හිත ගන්න ඕනේ මේක මේ නිකන් නොබලා හිටීමෙන්වත් නැත්නම් S2 අන්ධ කර ගැනීමෙන්වත් ගෑනුන් ඉන්න අය ඔක්කොම එලවා දැමීමෙන්වත් එහෙම එකක් නෙමෙයි මේ බුදුහාඳුර දෙන මේ විසඳුම. අපි අපේ මනස දියුණු කරන්න ඕනේ මේ ලස්සන රූපයක් දැක්කට ඒ දැක්ක රූපය මතින් අපි ගොඩනගන්න නැතුව ඉන්න. අපේ හිතේ සංඥා තව තව ගොඩ ගන්න නැතුව ඉන්න. දැන් අපි සංඥාවක් ගත්තාම ඒ සංඥාව නිකන් එතන නිකන් බොඳ වෙලා යන්න ඕනේ. ඒක නිකන් වියකිලා යන්න ඕනේ. විරංජන වෙලා යන්න ඕනේ. එහෙම නැතුව අපි ඒකට අතින් කෑලි දාලා මුට්ටු කරලා මතක තියාගෙන ෆොටෝ අරගෙන හක්කුවේ දාගෙන ඒ පැත්තේ ගොඩ ගන්න පැත්ත නෙමෙයි. ඒක අනිත් පැත්තට වෙන හැරෙන්න ඕනේ. ඒකයි අපචිනාතිනෝ ආචිනාති කියලා කියන්නේ. මේවා අපි අර ගොඩ ගහ ගන්න, ප්‍රෙස් කර ගන්න, පොදි බැඳ ගන්න, හිතේ ධාරණය කර ගන්න, මතක තියා ගන්න, ඒවා මල්ලගෙන කතන්දර ගොතන්න, ඒවා යනවා වෙනුවට ඒක අනිත් පැත්තට දා ගන්න ඕනේ. එතකොට අපි කීකේ හිටියේ මේ ජොන්නේ වගේ හරහා ගිහිල්ලා තමයි ওই මට්ටම් වලට ඇවිල්ලා තියෙන්නේ. නිකම් මේ ආපු එකක් නෙමෙයි. ওই වගේ ඉතින් ප්‍රතිපදාවක් හරහා ගිහිල්ලා ආරෂ්ඨාංග මාර්ගයක් හරහා ගිහිල්ලා ආපු තත්ත්වයක් තමයි අපි මේ කතා කරන්නේ. එතන දැන් අසංකාර පරිනිබ්බායි කියලා කියන්නේ එතකොට අර නිකන් මේ පෙට්‍රල් ඉවුරුනා වගේ. හැබැයි අර ආපු වේගය තාම තියෙනවා. හැබැයි මේ වේගයට තාම ඇදීගෙන යනවා. හැබැයි අද අනිවාර්යෙන් ඉවර වෙනවා. වැඩි දුරක් යන්න බෑ. අනිවාර්යෙන් ඉවර වෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි ඔය අසංකාර පරිනිබ්බායි කියන්නේ. යා යම් සුද්ධාවාස බ්‍රහ්මලෝකයක ඉපදුනා. ඉපදුනාට පස්සේ වැඩියට දඟලන දෙයක් නැහැ. ආයි විපස්සනා කරනවා ඇති මන් දන්නේ නැහැ. ඉතින් මේ කොහොම හරි ඉතින් ගාක් තින් දඟලන්න කියලා දෙයක් නැහැ. හැබැයි ඉක්මනට මිකනේ බොහොම નિરાයාසයෙන් අරහත්වයටපත් වෙනවා. හැබැයි සසංකාර පරිනිබ්බායි කියන්නේ පොඩ්ඩක් උත්සාහ කරනවා කියන එක. සමහර විටදී මේ ගත වෙන කාල පරිච්ඡේදය අඩු වෙනවා වෙන්න පුළුවන්. දැන් හිතමු අපි වාහනයක් වුණත් පෙට්‍රල් ඉවරනාට පස්සේ අපිට මැද්දේ ඕනනම් බ්‍රේක් ගහන්න පුළුවන් නේද? එතකොට අරතරම් දුරක් යන්නේ නැහැනේ. එතකොට එතන අපි කරන දෙයක් තියෙනවා. අපි ඕමනාවෙන් බ්‍රේක් ගහලා මැද්දේ නවත්ත ගන්නවා. දැන් එතකොට අන්නේ වගේ තමයි මෙතන මේ සසංකාර පරිනිබ්බායි කියන්නේ. එයාට ඕනනම් මුකුත් නොකිරීම හරහා තව ඉතින් ඕනනම් යන්න තිබුණා. හැබැයි යමක් එයා තව ප්‍රඥාව දියුණු වීමක් කරහා නැත්නම් උද්ධම් භාගයේ සංයෝජන උදුරා දැමීම සඳහා ප්‍රයත්න දැරීමක් කරහා ඒ ටික දුරු කරා, ප්‍රයත්නයක් දැරුවා, උත්සාහයක් දැරුවා, ඒ හරහා ඔන්න අරහත්ත්වයට පත් වුණා. ඉතින් ඒ අනුව තමයි වර්ගීකරණයක් වශයෙන් ඔය වගේ අනාගාමී ආර්යයන් වහන්සේලා අරහත්ත්වයට පත් වීම මුල් කරගෙන උන්වහන්සේලාට යොදපු වර්ගීකරණයක් තමයි ඔය මේ පොතේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ සෑහෙන කරුණු ටිකක් ඉතින් අපි කතා කළා. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඔක්කොම අනාගාමී වෙලා වගේනේ. කෙලින්ම සසංකාර නෙමෙයි අසංකාර. ආයි මොකක්වත් නැහැ. අන්න තියෙන ඔන්න පොඩක් දෙන්න ගාස.
සයිනස මේ මේසුමානේ ධර්මදේශනයේ ඊට කලින් ලොකු සමයනාස කරපු ධර්මදේශනයේ ඒකෙත් අර වංශේ කිව්ව මේ අර සුද්ධවාස බ්‍රහ්මලෝක පහ සම්බන්ධයේ කියනවා කියන්නේ අවිහාතබ්බ සුදස්ස සුදස්සියා කණිට්ටා කියලා. ඒකේ මම හිතන්නේ ලොකු සමයනාසේ දේශනා කරේ මට තේරෙන විදිහට අර මේ කියන්නේ මම අර පොත්වලත් එහෙම දැකලා තියෙන සමහර මේ කට්ටිය අර ඇඳලා තියෙනවා මේ කියන්නේ බ්‍රහ්ම ලෝකවල නිකන් নিরপেক্ষ පැනවීමක් වගේ කියන්නේ පෘථිවියේ ඉඳලා යොදුන් මෙච්චරක් උඩින් මේක ඊට පස්සේ එතන උඩින් මේක කියලා ඊට වැඩි ලොකු සමනස විස්තර කරේ අර මේ කියන්නේ විදර්ශනාවේදී මනසෙම ඇති වෙන මට්ටමක් විදියට කියලා මට තේරුණේ අර මේ කියන්නේ සුද්ධවාස මට්ටම් කියන එක. මට ඒක අර එක සූත්‍රයක මට නම් මතක නැහැ. ඒකේ මම හිතන්නේ මම කියුවා ඒ කියන්නේ පළවෙනි රූපාවචර ධානයෙන්දී ඒක ඊට පස්සේ කොටස් හතරකට කැඩිලා මේ
තුනකට.
මට
ධානවල අපි කියන්නේ අපි දිනු කරන මට්ටම අනුව තමයි අපි යන තැන තීරණය වෙන්නේ. ඒක ඇත්තට මේ භවයේදී අපේ අත්දැකීම මත ඒ කියන්නේ හැම ධ්‍යානයකම තියෙනවා ඕමක මජ්ජිම උක්කට කියලා. මේ උත්කෘෂ්ඨ කියන එක. ඕමකයි කියන්නේ ඒක එච්චරම ශ්‍රේෂ්ඨ විදිහට නිකන් අන්තම් ගොඩ දාගත්තා. හැබැයි නොපිරිහි කලුරිය කරා. ඉතින් එතකොට යන්නේ දැන් බ්‍රහ්ම ලෝක පැත්තෙන් ප්‍රථම ධ්‍යානට පෙන්වන්නේ බ්‍රහ්ම පාරිසජ්ජද කොහෙද යටම තියෙන්නේ. ඒ බ්‍රහ්ම පාරිසජ්ජ කොටසට තමයි ඒ බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා තමයි උපදින්නේ ඔය ඕමක මට්ටමින් ප්‍රථම ධ්‍යානය වශී කරානම්. ඊට පස්සේ මජ්ජිම මට්ටමින් වශී කරානම් මොකක්ද ඊළඟට තියෙන්නේ බ්‍රහ්මද මහා බ්‍රහ්මද කොහෙද තමයි මේ බ්‍රහ්ම පුරෝහිත දෙවෙනි එකයිලා බ්‍රහ්ම පුරෝහිත ඒ මජ්ජිම වශයෙන් මේක වශී කරා නම් ඊට පස්සේ යන්නේ බ්‍රහ්ම පුරෝහිත කියලා කියනවා. ඊට පස්සේ උත්කෘෂ්ඨ වශයෙන් මේ දිනු කරා නම් යන්නේ ප්‍රථම ධ්‍යානයට අදාළ බ්‍රහ්ම ලෝකයේ උපරිම වශයෙන් තියෙන මහා බ්‍රහ්ම කියන එක. ඉතින් ඔන්න ඔය විදිහට අර කියන්නේ ධ්‍යානයේ වශීතාවයේ ධ්‍යානය කොයිතරම් අපි බහුලීකృత කරාද එපමණකට අර ලොකුසංශ කියනා වගේ කියන්නේ හිත ඒ තුල කොච්චර අපි සියුම් කරාද. දැන් කියන්නේ ඕමකයි කියලා කියන්නේ තාම රළුයි. කියන්නේ හිතේ කියන්නේ ධ්‍යානයේ උනත් කියන්නේ හිතන්න මෙහෙම යම්සි කෙනෙක් අද ධ්‍යානයකටපත් වුණ කෙනයි ඒක කාලයක් තිස්සේ වඩලා අපි තුන් මාස 6ක් තිස්සේ වඩපු කෙනයි අවුරුදු ගාණක් තිස්සේ වඩපු කෙනයි මේගොල්ල අතර ලොකු වෙනසක් තියෙනවා හැබැයි එකම ධ්‍යානය කියලා තමයි අපි නිකන් අර කතා කරන්නේ හැබැයි ලොකු වෙනසක් තියෙනවා
ඉතින් එතකොට අවසරයි ඒ කියන්නේ අර මම කියන උසාගරේ අර අපි සමහර වෙලාවට මට කියන්නේ සමහර වෙලාවට අහලා තියෙන අපි අර ඒක පණවන්නේ සම්මුති මරණයෙන් පසුව ගිහිල්ලා ඉපදෙන තැනක් විදියටනේ
දැන් ඒ වුණාට අපිට අර මේක තියෙන ක්වලිටි එක ගැන අපි කතා කරන්නේ
නැහැ එහෙමයි භාවනා මට්ටමේදීම අපි ඒක
ඒක ස්පර්ශ කළා වගේ සම්පූර්ණ නැත ඒ කියන්නේ අපි මේ මට්ටමට අපේ මනස අරන් තියෙන්න ඕනේ ඉතින් අපි හිතමු මේ මේ භවයේදීම අපි හිතමු යම්සිකනේ ප්‍රථම ධ්‍යානය නම් දිනු කරන්නේ යන්න ඕනේ උපරිම මට්ටමට නම් ඒකේ කතා කරන අපි හිතමු මහා බ්‍රහ්ම මට්ටමට නම් යන්න තියෙන ඒ බ්‍රහ්මතලයේ නම් උපදින්න තියෙන්නේ එයා ඉතින් ඒක ප්‍රාර්ථනා කරන්නේ නෙමෙයි මේ මේ භවයේදීම මේ මට්ටම තමන්ගේ හිතේ දිනු කරලා තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ඒ බඳු මට්ටමකින් තමයි ආයතන කලුරිය කරන්නේ ඒ අණුවෙන් තමයි ආයතන ගිහිල්ලා උපදින්නේ ඒ නිසා මේ භවයේදීම ඒ தත්ත්වයේ ස්පර්ශ කරලා තියෙනවා ඒ தත්ත්වයට එයාගේ හිත අරගෙන තියෙනවා අනිවාර්යයෙන්ම ඔව් ඔව් හොඳයි ඉතින් ඇත්තරම මේ දහමේ එන තරාන්දමකින් හොඳ වර්ගීකරණ පුජ්‍යල වශයෙන් වර්ගී ඔය ඇත්තරම තව කතා කරනවා මේ පුජ්‍යල වශයෙන් වර්ගීකරණ එනවා ඔය මේ අභිධර්ම පිටකේ එනවා වෙනම ප්‍රකරණයක් මේ පුජ්‍යල පඤ්ඤත්ති ප්‍රකරණය කියලා. ඒ වේදි හිමත් ඔවා ටිකක් කතා කරනවා එක එක જાතියේ පුජ්‍යලය මේ ඔය සෝවාන් පුජ්‍යලය තුන් දෙනා ඊට පස්සේ අනාගාමි පුජ්‍යලීන් පස් දෙනා තව තව ඔය කතා කරන්නේ මේ මොකද්ද සද්ධානුසාරී ධම්මානුසාරී ඒ වගේ පුජ්‍යලීන් තව එනවා දිට්ටිපත්ත ඔන්න ඔය විදිහට තවත් විස්තර කරනවා ඉතින් අර එක 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 ඉතින් මේ මනසේ දියුණු වීමේ එක එක මට්ටම් වශයෙන් තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් අනිත් පැත්තට කියනවා නම් රාගයේ අඩුවීම, ද්වේෂයේ අඩුවීම, මෝහයේ අඩුවීම කොපමණට වෙලා තියෙනවද කියන එක අනුව අපිට වර්ගීකරණයක් කරන්න පුළුවන්. ඉතින් එතකොට රහත් වීමේදී ඉතින් සාමාන්‍යයෙන් කියන්නේ උද්දම් භාගයේ සංයෝජන පහ. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියන මෙන්නේ උද්දම් භාගයේ සංයෝජන පහත් සම්පූර්ණයෙන් ක්ෂය කර හරිනවා කියලා තමයි කියන්නේ. එතකොට ඉතින් ආයිත් පැමිණීමක් නැහැ මේ භවෙදිම ඉවරයි කියලා තමයි කියන්න තියෙන්නේ. හොඳයි ඉතින් වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් එහෙනම් මම කැමතියි අද සාකච්ඡාව මෙතනින් සමාප්ත කරන්න. මොකද අද 15 වැඩසටහනක් තියෙනවා. එක් දින වැඩසටහන තියෙන නිසා. එhmenනම් අද දවසේත් අපි සමූහයක් එකතු වෙලා මේ විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කරපු යම්සේ ධර්මයක් සාකච්ඡාවට බඳුන් කළා. මේ අන්දමින් අපි ධර්ම සාකච්ඡාමය වශයෙන් එකතු වෙලා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදායනුකූල වෙත්තාවතාචාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතාචම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං.